Order, please. ලිපි ලේඛනාදී පිළිගැන්වීම අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නුවණ ගරු ජනමාධ්‍ය අමාත්‍යතුමා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි 2013-2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තා නෛතික කටයුතු දූෂණ විරෝධී සහ මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දෙමු කළ යුතුයි මම යෝජනා කරමි.
මහජන පෙසම් පිළිගැන්වීම ගරු ලසන්ත අල්ලගිවන්න මැතිතුමා, ගරු විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමා, වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු හේෂා විතානගේ මැතිතුමා, ගරු සුදේශ කටයුතු අභ්‍යන්තර අපරස්ව පරස්පාන මැතිතුමා.
මහානව ගරු කතා නැතුමා. ගරු කථානායකතුමනි, පළවෙනි ප්‍රශ්නේ අයන්න එක පිළිතුර ගොඩකවල ප්‍රාදේශ සභාව ප්‍රශ්නාංක දෙක පිළිතුර අක්කර 3 රූට් 3 පර්චස් 4.1 ආයන්නේ එක පිළිතුර වූ ආයන්නේ දෙක පිළිතුර වූ ආයන්නේ එක පිළිතුර ක්‍රීඩා මාත්‍යවරයා වෙත යොමු කර කටයුතු කිරීමට ක්‍රියා කරමි. ඇයන්නේ දෙක පිළිතුර හා සම්බන්ධයි. ඇයන්න අදාළ නොවේ. පසුබිම් වාර්තාවේ පොඩි කරුණක් සඳහන් කරන්න කැමැති. ගොඩකවල නගර සභා ක්‍රීඩාංගණයේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් පළාත්පාලන ආයතනයක් වන ගොඩකවල ප්‍රාදේශ සභාව සතු ක්‍රීඩාංගණයක් වන අතර එම ක්‍රීඩා පිටිය අක්කර 3 රූට් 3 පර්චස් 4.1කින් විශාලත්වයකින් යුක්ත වේ. ගොඩකවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් රක්වාන මැතිවරණ කොට්ටාංශය තුළ පිහිටා ඇති මෙම ක්‍රීඩාංගණයෙහි පාසල් පළාත් හා ජාතික මට්ටමේ තරඟ පවත්වන බැවින් දැනට සංවර්ධනය කළ යුතු තත්ත්වයේ පවතින බව සබරගමුව පළාතේ ප්‍රධාන ලේකම් විසින්ද නිර්දේශ කොට එවා ඇත.
ගරු කථානායකතුමනි, ගරු ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා සාධාරණ උත්තරයක් ලබා දුන්න මේ ප්‍රශ්නය සම්බන්ධව. ගරු ඇමතුමාගේ අවධානයට යොමු කරන්න කැමති ඇමතුමනි, මේ ගැටලුව සම්බන්ධව මීට පෙර අපේ දයාසිරි ජයසේකර මැතිතුමා ක්‍රීඩා මාත්‍යවරයා ඉන්නකොට මේ ගැටලුව ඉදිරිපත් කරා. එතුමා මේ වෙනුවෙන් සාධාරණ පිළිතුරක් ලබා දීලා ගොඩකවල ප්‍රාදේශ සභා ක්‍රීඩාංගණය නවීකරණය කරන්න අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කරා. ඒ වෙන් කිරීම කරලා යම් කාල සීමාවක් මේක පළාත් සභාවේ කටයුතු අවසන් වෙන්නේ නැතුව ක්‍රමවත්ව මේ කටයුතු සිදු වුණේ නැහැ. ඊට පස්සේ මම වර්තමාන අපේ හරින් ප්‍රනාන්දු ඇමතුමාටත් යොමු කරා මේ වෙනුවට ඒ අවශ්‍ය මුදල් වෙන් කළ තියෙන මේ කටයුතු ඉදිරියට ගෙනියන්න කියලා. දැන් තියෙන කාරණාව ගරු ඇමතුමනි වෙන ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ තමයි මේ ක්‍රීඩාංගණය සංවර්ධනය කරන්න ප්‍රාදේශීය සභාවේ කැමැත්තක්. මේක විතරක් නෙවෙයි, ගොඩකවල මට තියෙන තව ප්‍රශ්නයක්. ජාතික ප්‍රතිපත්ති ආර්ථික අඩු අමාත්‍යාංශය විශාල මුදලක් වෙන් කරා සැලසුමත් එක්කම, නාගරි සම්බන්ධ අධිකාරී සැලසුමත් එක්කම පොළ සංවර්ධනය කරන ඒකේ මුදල් වෙන් කරා ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු කණ්ඩායම ඒකට විරුද්ධ වෙලා ඒක කරගන්න බැරි වුණා. ගොඩකවල පොළ හදන එක එහෙම නැවතුණා. මේ ක්‍රීඩාංගණයටත් දැන් මුදල් වෙන් වෙලා තියෙන කරු ඇමතුනි, ප්‍රාදේශීය සභාවේ මේ දේශපාලනික අරමුණක් ඉදන් මම හිතනවා ඇඹිලිපිටිය
ප්‍රදේශයේ
රතුපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණය අරුණාට පස්සේ ග්‍රාමීයෝ තියෙන එකම ක්‍රීඩාංගණය කරු ඇමතුමනි. ඉතින් මේ රක්වාන ආසනයේ කඳුකර ප්‍රදේශයක්, ක්‍රීඩාංගණයක් ඉදිරි කරන්න වෙන තැනක් නැහැ. මේ ක්‍රීඩාංගණය නිවැරදිව හදා නොගැනීම නිසා රක්වාන මැතිවරණ කොට්ටාසේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කීපයක දරුවන්ට තරුණ තරුණියන්ට අවශ්‍ය ක්‍රීඩා උත්සවයක් පවත්වන්න තැනක් නැහැ. ඒ නිසා මම ඔබතුමාගේ ඉල්ලීමක් කරන මුදල් ප්‍රතිපාදන වෙන් වෙලා තියෙන මොහොතක පළාත් පාලන ආයතනයේ එකඟතාවයේ නොමිති වීම නිසා මේ කාරණේ ඉදිරියට ගෙනියන්න බැරි වෙලා
තියෙනවා.
ගරු කථානායකතුමනි, මේක ජාතික ප්‍රශ්නයක් හැටියට පැනගිලා තිබෙන නිසා අපේ අමාත්‍යාංශයේ විසින් නීතිපතිවරයා වෙත ලිපියක් යවලා තිබෙනවා ඉඩම්වල භුක්තිය සහ අයිතිය සම්බන්ධයෙන් නිරාකරණය කර ගැනීමේ ක්‍රියාවලියක් සඳහා. ඒ ගැන දැනට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව භුක්තිය සහ අයිතිය රජයන්ෙන් සඳහන් වන්නේ අයිතිය භුක්තිය කියන්නේ වෙනත් කාරණයක්. එතකොට මේ භුක්තිය අනුව රජයේ කටයුතු වලට බාධා කිරීම සම්බන්ධයෙන් ළඟදිම අපිට ලැබෙන ප්‍රතිචාරය අනුව ප්‍රධාන ලේකම්වරු හරහා සියලුම පළාත් පාලන කොමසාරිස්වරු දැනුවත් කිරීමට පියවර ගැනීමට කටයුතු කරමින් ඉන්නවා.
වැදගත් ප්‍රශ්නයක් ඒක. හොඳයි. තව ප්‍රශ්නයක් තියෙනවද ගරු මන්ත්‍රීතුමා?
දෙවෙනි අතුරු ප්‍රශ්නේ විදිහට මම ගරු ඇමතුමාට ඒ හා සම්බන්ධ ප්‍රශ්නයක් යොමු කරනවා. ගරු ඇමතුමනි, පළාත් පාලන අමාත්‍යවරයා විදිහට ඔබතුමාට තමයි මේ ප්‍රාදේශීය සභාවල පාලනය පිළිබඳව පළාත් සභාව උනත් මැදිහත් වීමක් කරන්න පුළුවන් වෙන්නේ. මමත් පළාත් පාලන ආයතනයේ හිටු සභාපතිවරයෙක් විදිහට පළාත් පාලන අමාත්‍යවරයාගේ නිර්දේශයක් අවශ්‍ය වෙනවා සමහර යම් යම් කාරණාවලදී. පළාත් සභාවේ පළාත් පාලන අමාත්‍යවරයෙකුත් මේ වෙනකොට සබරගම පළාතට නැහැ. ඒ ලේකම්වරයා මැදිහත් වෙන්නේ. ඒතර ආණ්ඩුකාරවරු හිටපු වෙලාවට අපි විපක්ෂයේ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරු අපි විරුද්ධ වෙන වෙලාවදී මතකයි නිලුකායක නායක ආණ්ඩුකාරතුමී එහෙම හිටියා. ඉතන හිතන විදිහට පළාත් පාලන ආයතනවල මුදල් වෙන් කරගෙන වියදම් කරනවා. එන උසාවි දර ටික වෙන්න පුළුවන්, මුද්‍ර ගාස්තු වෙන්න පුළුවන්. ඒවා වියදම් කිරීමට පළාත් පාලන ආයතනවලට වඩා ආණ්ඩුකාරවරයා නිර්දේශ කරනවා. මේ වෙනකොට ආණ්ඩුකාරවරු ඉන්න ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රමිතිය පිළිබඳව රටේ මිනිසුන්ට ප්‍රශ්න සුදුසුදු නැද්ද කියලා මම අහන ඔබතුමාගේ මේ වෙනුවෙන් ජාතිකව මේකත් ප්‍රශ්නයක් විදිහට අද පැනගිලා දිනන පළාත් පාලන ආයතනවල වැඩ ටික කරන් යන්න සහ පළාත් සභාවේ මුදල් පරිහරණය පිළිබඳව ආණ්ඩුකාරුන්ගේ මැදිහත් වීම හරහා සුදුසු නැති මම හිතන්නේ කිසි ඵලදායිතාවයක් නැති යෝජනා ක්‍රියාත්මක කරනවා. ඒ වෙනුවෙන් මොකක්ද ගන්න පියවර? එහෙම පියවරක් ගන්න පුළුවන්ද ඔබතුමාට? නැත්නම් මේක ඛේදනීයව මේ මාස කීපයක් යයිද කියලා
දැනගන්න.
ගරු කථානායකතුමනි, මේකත් ජාතික වශයෙන් දැනට පැන නැගිලා තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ඊවගන්ති අනුව තමයි ආණ්ඩුකාරවරු කටයුතු කළ යුතුව තිබෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ඊවගන්තියේ පිට දැනට ආණ්ඩුකාරවරුන් කටයුතු කරමින් සිටිනවා. ඒක නිත්‍යානුකූල නොවේ. ඒ නිසා දැනට අපි ඒ ගැන දැනුවත් කිරීමට ප්‍රධාන ලේකම්වරුන්ව කැඳවලා තිබෙනවා. ඒ අවස්ථාවේදී අපි දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ආණ්ඩුකාර ධූරයේ සෙරමෝනියල් විසක් අභිමතයේ පරිදි ක්‍රියා කරන්නට ආණ්ඩුකාරවරුන්ට පුළුවන් කමක් නැහැ. එවැනි අභිමතයේ පරිදි ක්‍රියා කරන නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සටහන් වී තිබෙන කරුණු හැර වෙනත් කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරු දැනට මන්ත්‍රීතුමා කියන විදිහට බලයක් නැති දේවල් ක්‍රියා කරමින් සිටිනවා. ඒ ගැන අපි ප්‍රධාන ලේකම්වරු දැනුවත් කිරීමට කටයුතු කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ඊවගන්ති අනුව ආණ්ඩුකාරවරු කටයුතු කළ යුතුව තිබේ.
හොඳයි, බොහොම ස්තුතියි ගරු ඇමතුමා. ගරු දයසිරි ජයසේකර මැතිතුමා, ගරු චමින්ද විජේසිරි මැතිතුමා,
ප්‍රධාන කථානායකතුමනි,
ගරු අභ්‍යන්තර සුරක්ෂාකාරී පළාත් සභා පළාත් පාලන ඇමතුමා ඇසීමට
ගරු කථානායකතුමනි, ආයන්න එක ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ පාලනය යටතේ ධාවනය වන බස් රථ සංඛ්‍යාව 1163 ආයන්නේ 2 දැනට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී සේවීනියුතු සේවක සංඛ්‍යාව 114 ආයන්නේ 3 ඒ දැනට සේවීනියුතු නිලධාරීන් පිළිතුර එහි දැනට සේවීනියුතු නිලධාරීන් නම්සා ලිපිටයන් ඇමුණුම අංක 1 මගින් තිබෙනවා. මම මන්ත්‍රීතුමාට ඒකේ ලේඛනය ලබා දෙන්න පුළුවන්. 4 පිළිතුර වත්මන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා එම ධූරයට පත්වීමෙන් අනතුරුව මේ දක්වා අධිකාරිය ලබා දී ඇති රැකියා සංඛ්‍යාව 7 එම රැකියාලාභීන්ගේ නම්සා ලිපිනයන් ඇමුණුම අංක 2 ලෙස මන්ත්‍රීතුමාට ලබා දීමට පුළුවන්කම තිබෙනවා. 5 පිළිතුර වත්මන් ප්‍රධාන අමාත්‍යවරයා එම ධූරයට පත්වීමෙන් අනතුරුව ලබා දී ඇති බස් රථ අවසර පත්‍ර හා එම අවසර පත්‍ර ලබා දුන් මාර්ගා පුජ්‍යලයන්ගේ නම් වෙන්වෙන් වශයෙන් අංක 3 යටතේ ලේඛනයේ තිබෙනවා. ඒකත් මන්ත්‍රීතුමාට ලබා දෙන්න පුළුවන්. 7 6 පෙර පැවති ක්‍රමවේදය තුළම මාර්ග පරීක්ෂණය කොට මගී අවශ්‍යතාවය මත අදාළ මාර්ග බලපත්‍ර ලබා දී ඇත. ආයන්න අදාළ නොවේ.
ගරු ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා පිළිතුරු ලබා දී වෙනුවෙන්. ගරු ඇමතුමනි, විශේෂයෙන්ම 5 පිළිතුර සඳහන් ලේඛනයේ ඔබ සතුව තිබුණත් ඒ සඳහන් නාම ලේඛනයේ තුල යම්කිසි විමර්ශනයක් කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ගරු අමාත්‍යතුමනි, ඔබට ඒකට මැදිහත් වීමට හැකියාවක් තිබේ කියලා මම විශ්වාස කරනවා. මේ සියලු දේවල් ලබා දීලා තියෙන්නේ අති යට මුදලට. ඒ ලබා දීපු ධාවන බලපත්‍ර විශේෂයෙන්ම ලබා දීලා තියෙන්නේ මධ්‍යම රජහරා රංගමහරා ක්‍රියාත්මක වෙන විශාල ආදායමක් තියෙන මාර්ග සඳහා තමයි. මේක සම්බන්ධ වෙන්නේ ගරු අමාත්‍යතුමනි කුඩා නගරයකින් පටන් ගන්නවා. ඒක ඇවිල්ලා ප්‍රධාන මාර්ගයට ආවම පස්සේ තමයි මේ තියෙන්නේ. මෙහිදී ප්‍රධාන ගැටලුව තමයි ගරු අමාත්‍යතුමනි අතයට ගණ දෙනවා සිද්ධ වුණා වගේම විශාල බස් අතරේ තරගය තියෙනවා. අර මාර්ග අනතුරු සංඛ්‍යාව සහ ජනතාවට ඉතාල පීඩාකාරී තත්ත්වයේ ඇති වෙන්නේ මේ තුළ. ඒ නිසා මම හිතනවා ඔබතුමා පළවෙනි කාරණය වගේම මේ ඒක හොයා බලන්න කියන යෝජනාව කරන ගමන්ම පළවෙනි අවශ්‍යතාවයේ තියෙන ගමතුනේ අපි විධිමත් ක්‍රමවේදයක්. අපි මාර්ගස්ථ වාහන අධිකාරියත් පළාත් සභාවේ ඒ වගේම ලංගමයත් එක්ක සම්බන්ධ කරලා මේ රූට් පර්මිට් ලබා දීමේ වැඩපිළිවෙලක් හරියට නියාමනය කරන අවශ්‍ය වැඩපිළිවෙලක් හදන්න පුළුවන් ද අමාත්‍යංශ ගමතුනේ?
ගරු කථානායකතුමනි, අත වශයෙන් පළාත් සභාවෙන් පළාත් සභාවට විවිධ ආකාරයට මේ බලපත්‍ර නිකුත් කිරීම සිදු වෙමින් පවතිනවා. අත වශයෙන් පහුගිය අවුරුදු 25ක විතර කාල සීමාව තුළ බැලුවොත් මේ පිළිබඳ බරපතල කේද වාචකයක් තියෙන අපේ ප්‍රවාහන ඇමතිතුමා ඉන්නවා. එතුමා මධ්‍යම රජයේ කොමිෂන් සභාව දැන් වෙනස් කරලා ක්‍රියා කරගෙන යනවා. මම හිතනවා මේ ඒ ගැන මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන ප්‍රශ්නේ සම්පූර්ණ සත්‍යයක්. මට පුළුවන් මන්ත්‍රීතුමාට මේ පිළිතුරේ තිබෙන ලේඛනයත් බාර දෙන්න. එතකොට එතුමාගේ අදහසුත් ආවට පස්සේ මට කඳවීමක් කළා ඒ ගැන කටයුතු කරන්න පුළුවන්. අත වශයෙන් මුළු මහත් රටේ බලපත්‍ර සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් තිබෙනවා සමස්ත රට පුරාම.
හොඳයි, දෙවෙනි ප්‍රශ්න අහන්න ගරු මන්ත්‍රීතුමා.
ගරුතුමනි, ඇත්තටම දැන් මේ බස්වල ප්‍රමිතීන් පිළිබඳවත් ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තට ඒවා හොයා ගැනීම සඳහා අවශ්‍ය ආයතන පිහිටලා තිබුණත් ඒ ආයතනයේ සමහර වෙලාවට අපි ගත්තොත් මාර්ග ප්‍රවාහන අධිකාරිය තුළට දාලා තියෙනවා ලොක් සටහන් එකතු කිරීම සඳහා ඒ මුදල එන්න ඕනි මධ්‍යම රජරෝ පළාත් සභාව. හැබැයි මම දන්න ඇතිනේ අපේ ඌව පළාත තුළ මේ ලොක් සටහන් එකතු කිරීම සඳහා ලබා දීලා තියෙන්නේ පෞද්ගලික වස් සමාගමකට. ඒතර මේක දිගින් දිගටම අපි කතා කරා, දිගින් දිගටම මේක පැහැදිලි කරා. නමුත් මේ දක්වා මේ වෙනකොටත් ඒක ක්‍රියාත්මක වෙන්නේ ඒ පෞද්ගලික වස් සමාගම. ඒතර මේ ප්‍රධාන ඇමතිවරයාගේ හිතවතෙක් තමයි මේක කරගෙන යන්නේ. ඉතින් අපි මේ කතා කරනවා උරුල්ලනවා කියන කණ්ඩායම් එක් කණ්ඩායමකට හොරකම් කරන්න දීලා තවත් කණ්ඩායමක් හොරකම් නොකරත් හොරයි කියන තැනටපත් වෙලා තියෙනවා. ඒ නිසා මම හිතනවා ඔබතුමා වගකිය යුතු බුද්ධිමත් අමාත්‍යවරයෙක් හැටියට මේ සැමට සාධාරණ වෙන විදිහට කිසිම හොරෙක් පොඩි හොරා ලොකු හොරා කියන කාරණේ ભેදී පැත්තක තියලා මේ හොරකම වංචාව මැඩපවත්වන්න අමාත්‍යංශය හැටියට පළාත් පාලන ඇමතිවරයා හැටියට යම්කිසි වැඩපිළිවෙලක් ගන්න සූදානමක ඉන්නවා.
හොඳයි ගරු ඇමතිතුමා.
ගරු කථානායකතුමනි, මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන අදහස් වල මුළු මහත් රටේම ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා අපි සෙන්ට්‍රල් ගවර්න්මන්ට් එකත් අපිත් බලනවා මේ සඳහා විධිමත් ක්‍රියාමාර්ගයකට යන්න. මොකද මේක දැන් ප්‍රැක්ටිස් එකකට අවුරුදු 25ක් විතර මේ විදිහට සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ අනුව අපි බලනවා එතුමා කියන ගැත්ත සුකොබ්බෝගේ බස් රථ සහ සාමාන්‍ය බස් රථ පළාත්වල ධාවනය කිරීමේදීත් ඒවැයි නියමිත ස්ටෑන්ඩඩ් එක නැතුව තමයි ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ. ඒ ගැන මන්ත්‍රීතුමා ප්‍රශ්න මතු කරපු එක හොඳයි. ඒ ගැන අපි අමාත්‍යංශය අවධානය යොමු කරලා කටයුතු කරමු.
හොඳයි. බොහොම ස්තුතියි ගරු රෝහිණි කුමාර විජයරත්න මැතිණිය.
මම අහනවා ගරු කථානායකතුමනි.
ගරු කුෂිකාර්ම ග්‍රාමීය ආචාර්ය පින්ම ඇමතිතුමාගෙන්.
ගොඩක් මයික් කනේ දාගන්න.
අතරවෙනි ප්‍රශ්නේ.
Yes. Answer A1 food and mouth disease had been reported in Rathoda Galavela and Dambulla. Veterinary range and the disease was not reported after 6-2-2019. Answer 2. Animal have been vaccinated in Mathala, Galevala, Ambanganda, Ukwella, Naula, Dambulla and Raddota veterinary range of Mathala district and control this disease. Answer B. Not relevant.
දැන් මෙහෙමයි මේ ප්‍රශ්නේ අහනකොට ලෙඩේ තිබුණා. දැන් කාලයක් ගියපු නිසා තමයි මේ ප්‍රශ්න ඒ කාලෙට තියෙන ගැටලු ගැනයි අපි අහන්නේ. මේ ප්‍රශ්න පහුවෙන නිසායි මේ තත්ත්වය උදා වෙන්නේ. ඒ නිසා මම අපි සතුටු වෙනවා මේ වෙනකොට ඒක නතර වෙලා තියෙනවා. මේක පාලනය කර ගැනීම සඳහා භාවිතා කරන සහ ඉදිරියේදී මේ තත්ත්වය වළක්වා ගන්න ක්‍රියාමාර්ග මොකද්ද කියලා?
දැනටම අපි මේ සම්බන්ධව එහෙම වෙටනරි සර්ජන්ලාට උපදේශ දීලා තියෙනවා මේ වගේ රෝගයට ප්‍රසූදානමින් ඉන්න බව අපි දැනුවත් කරලා තියෙනවා.
ඒෂ විතර මන්ත්‍රීතුමහන්.
හොඳයි දෙවෙනි ප්‍රශ්නේ.
ගරු ඇමතුමනි මම
ඒෂම ගරු.
ගරු ඇමතුමනි මම මේ ඔබතුමාලගේ අමාත්‍යංශල අදාළ මේ දවස්වල වර්තමානයේ වැදගත් වෙන ප්‍රශ්නයක් අහන්නේ. මේ වෙනකොට රට පුරාම වීගොවිතැනේ අස්වැන්න නෙලන කාලේ ඔබතුමාලගේ අමාත්‍යංශයේ හරහා වැඩපිළිවෙලක් නිර්මාණය වෙලා තියෙනවා විමිලදී ගැනීමට අවශ්‍ය කටයුතු සඳහා. නමුත් අපි දකිනවා මාධ්‍ය හරහා විශේෂයෙන් විපක්ෂයේ යම් යම් චෝදනා එල්ල වෙනවා. ඒ වෙනුවෙන් වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන් යම් යම් කරුණු කාරණා ඉදිරිපත් කරනවා. මම මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා ගරු කථානායකතුමනි, රටේ ජනතාව දැනුවත් වෙන්න මේ වෙනුවෙන් අරගෙන තියෙන නිශ්චිත ක්‍රියාමාර්ගයේ කුමක්ද, මේක ගැටලුවක් නොවෙන්න මේ කන්නේ අවසන් වෙනකන් යන්න පුළුවන් පරිසරයක් අමාත්‍යංශයේ නිර්මාණය කරගෙන තියෙද කියලා.
ගරු මන්ත්‍රීවරයා මේක අර පදාරණ ඉන්නේ ඔබතුමාට පිළිතුරු දෙන්න පුළුවන්ද නැත්නම් පස්සේ දෙනවද?
ඒක පස්සේ අපි හොයලා බලලා
ජීක පිළිතුරක් දෙන්න වේවි. වැදගත් ප්‍රශ්නයක්. පහ ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා, ගරු ඉෂාක් රහමන් මැතිතුමා, ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා, ගරු විමල වීර දිසානායක මැතිතුමා, ගරු ඉන්දික අනුරුද්ධ හෙරත් මැතිතුමා, ගරු මායන්ත දිසානායක මැතිතුමා, ගරු බිමල් රත්නායක මැතිතුමා, ගරු තුෂාර ඉන්දුනිල් අමරසේන මැතිතුමා, ගරු ශ්‍රීජන මැතිතුමා දෙන්නම නැහැ තුෂාරත් නැහැ, ගරු තුෂාර ඉන්දුනිල් මැතිතුමා පැමිණ නැහැ, ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා දෙවෙනි වටේ ගරු මහින්දානන්ද ආරුග්‍ය මැතිතුමා දෙවෙනි වටේ දෙවෙනි ප්‍රශ්නේ ගරු ජයසිරි ජයසේකර මැතිතුමා ප්‍රශ්න අහනවා.
ගරු කතා නැහැ
අග්‍රාමාත්‍යතුමා සති දෙකක් කල්ලිල් වෙනවා.
පහ ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා ප්‍රශ්න
අහනවා. ගරු කතා නැහැ
කුෂිකර්ම මැතිතුමත් සති දෙකක් කල්ලිල් වෙනවා.
හය ගරු ඉෂාක් රහමන් මැතිතුමා
සභාගත කරනවා කතා
නැහැ. හත ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා
අහනවා. ගරු කතා නැහැ
ජපන් මැතිතුමා
කරනවා. ගරු කතා නැහැ
පොච්චුටි. අට ගරු විමල විජයනායක මැතිතුමා සෞඛ්‍ය පෝෂණ දේශීය
අහනවා. ගරු කතා නැහැ එතුමනේ සභාගත කරනවා
පොච්චුටි. ගරු ඉන්දුක හෙරත් මැතිතුමා මුදල් මැතිතුමා ගැසීමට අර්ථය අහනවද? දහය ගරු මහින්ද දිසානායක මැතිතුමා අර කෘෂිකර්ම ගමී ආර්ථික කටයුතු පිළිබඳ මැතිතුමාගේ ස්ටේබල් ඉන්නේ. ඕකේ ගරු බිමල් රත්නායක මැතිතුමා ප්‍රශ්න අහනවද? අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති පිළිබඳ මැතිතුමාගේ
අග්‍රාමාත්‍යතුමා මාස 3ක් කල් ඉල්ලනවා.
12 ගරු ශ්‍රීධරන් මැතිතුමා ගරු ශ්‍රීධරන් මැතිතුමා දාතුන ගරු තුෂාර ඉන්දුනිල් අමරසේන මැතිතුමා රාජ්‍ය පරිපාලන මැතිතුමා
රාජ්‍ය පරිපාලන මැතිතුමා සති දෙකක් කල්ලිලා තිබෙනවා.
14 ගරු ආචාර්ය බන්දර ගුණවර්ධන මැතිතුමාගේ
ප්‍රශ්න අහනවා. ගරු කතා නැහැ.
15 ගරු මහින්දානන්ද අලුත්ගේ මැතිතුමා
අහනවා. ගරු කතා
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ගරු අනුර දිසානායක මැතිතුමා අමාත්‍යංශ නිවේදන ගරු වරාය නාවික කටයුතු දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමා ගරු සාගර රත්නායක මැතිතුමා.
ගරු කථානායකතුමනි 27-2 යටතේ අපේ ඩග්ලස් දේවනන්ද මන්ත්‍රීතුමා අහලා තිබ්බා මේ ප්‍රශ්නය. එක අහලා තිබ්බේ වෙනින් අමාත්‍යාංශයකින් එයින් අපිට ලැබුණ ඒකේ පිළිතුර තමයි මම මේ සපයනි ගරු කථානායකතුමනි. උතුරුහාන් එතුමා ඇහුවේ මේ ප්‍රදීපාගාර පිළිබඳ ප්‍රශ්නයක් උතුරු නැගෙනහිර පළාතල. උතුරුහා නැගෙනහිර පළාතල ප්‍රදීපාගාර ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රදීපාගාර 6ක ප්‍රතිසංස්කරණ කටයුතු මේ සඳහා වැඩිපිළිවෙලක් දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඉන් සාම්පූර් සහ පුංකුඩු තීව යන ප්‍රදේශවල පිහිටි ප්‍රදීපාගාරයන්හි අලුත් වැඩියා කටයුතු අවසාන අධියෙහි පවතිනවා. පේදුරුතුඩුව, කෝවිලාන්, කංකසන්තුරේ සහ මඩකලපුව ප්‍රදේශයන්හි පිහිටි ප්‍රදීපාගාරයන්හි ප්‍රතිසංස්කරණ කටයුතු ඉන් අනතුරුව සිදු කරනු ලැබේ. මේ සියල්ල මේ වර්ෂය තුළ කටයුතු කරනවා. එතුමා අහනවා මුලතිව් ප්‍රදේශයේ ප්‍රදීපාගාරය පිළිබඳව. මුලතිව්හි පිහිටි ප්‍රදීපාගාරය පසුගිය යුද සමයේදී මුළුමනින්ම විනාශ වන ලදී. එය අලුතින්ම නැවත ඉදිකළ යුතු අතර ඒ සඳහා විශාල අරමුදලක් අවශ්‍ය කෙරේ. එම නිසා එය ශ්‍රී ලංකා වරායාධිකාරියේ 2019 වසර සඳහා ප්‍රදීපාගාර ප්‍රතිසංස්කරණ වැඩසටහනට ඇතුළත් නොකරන ලදී. නව ප්‍රදීපාගාර ඉදිකිරීම සඳහා ප්‍රතිපාදන ලබාදීම පිළිබඳව 2019 වර්ෂය තුල ලබාදීම පිළිබඳව සලකා බැලිය යුතුව ඇත කියලා වරායාධිකාරිය කියනවා. කෙසේ වුවත් ජනයාට සිදුවන බලපෑම් සහ ප්‍රශ්න අවධානයට යොමු වී ඇති අතර මෙම ගැටලුව පිළිබඳව කුමන ආකාරයේ සැලසුම් සහ ආයෝජනයන් සිදු කළ හැකිද යන්න ශ්‍රී ලංකා වරාය අධිකාරිය සලකා බලනු ලෙස මා විසින් දන්වා ඇත. ස්තුති කතානි.
බොහෝ ස්තුතියි. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී යෝජනා පිළිබඳ දැනුම් දීම යෝජනා එක ගරු සභානායකතුමා. සභාගද යෝජනා අංක දෙක ගරු සභානායකතුමා. සභාගද යෝජනා අංක තුන ගරු සභානායකතුමා. යෝජනා අංක හතර ගරු සභානායකතුමා.
සභාගද
ප්‍රධාන වැඩ විසර්ජන කනත් පෙටුම් ගත 2019 දෙවැනි වැඩ කිවීම සිව්වැනි මෙන් කළ දිනය. ගරු ආචාර්ය සරත් අමෘගම් මැතිතුමා.
ගරු කතානායකතුමනි, අප හිතවත් මුදල් ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා ගැන වචන ස්වල්පයක් කතා කිරීමට මම බලාපොරොත්තු වෙනවා. එතුමා අපේ හිතවතෙක්. පහුගියදා අවුරුදු 30ක් දේශපාලන සේවය ගැන උත්සවයක් තිබුණා. අපිත් සහභාගී වුණා. මේ අවස්ථාවේදී එතුමාට සුබ පතන්න මම කැමතියි. නමුත් මේ එතුමාගේ අයවැය දිහා බලනකොට අපට නොයෙක් විවේචන ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. අපේ මුදල් ඇමතිතුමා ඉතාම නිර්මාණශීලී පුද්ගලයෙක්. එක එක ව්‍යාපෘති වලට නම් දීලා තිබුණා. එක ව්‍යාපෘතියක් තමයි සිහින මාලිගා. මං හිතනවා ඒක ව්‍යාපෘතියක නෙමෙයි මුළු අයවැයටම හොඳ පදයක්. මොකද මේක යථාවාදී අයවැයක් නෙමෙයි. එහි තියෙන ලස්සන වචන තියෙනවා, ලස්සන අදහස් තියෙනවා. එතුමා ඉතාම නිර්මාණශීලී. නමුත් අපි ඒකේ අභ්‍යන්තරය විග්‍රහ කරලා බලනකොට, සංඛ්‍යා ලේඛන විග්‍රහ කරලා බලනකොට අපට පේනවා ඒක සිහින මාලිගාවක් පමණයි. ඇයි අපි එහෙම කියන්නේ? දැන් බලන්න, ඉස්සල්ලාම තමුන්නාසල කරුණා කරලා බලන්න, ගිය අවුරුද්දේ ගිය අවුරුද්දේ තීරණ කොයි විදිහටද ක්‍රියාත්මක වෙලා තිබිලා තියෙන්නේ? අපි ගම්මු මේ රටේ ආදායම ගැන. මුදල් ඇමතිතුමා ගිය අවුරුද්දේ කරපු යෝජනා සහ යථාර්ථය මොකද්ද අපි ලහවල බලන්න. ගිය අවුරුද්දේ බලාපොරොත්තු වුණා සම්පූර්ණ ආදායම බිලියන රුපියල් බිලියන 215. නමුත් අවසාන වශයෙන් ප්‍රතිඵලය මොකද්ද? රුපියල් බිලියන 1,771. ඒ කියන්නේ බිලියන 244ක් හිස් වෙලා තියෙනවා. ඒ ඉලක්ක වලට යන්න බැරි වෙලා තියෙනවා. මේ ආදායම් මාර්ග හැම එකක්ම අසාර්ථකයි. දැන් බලන්න, කරුණා කරලා අපි බලමු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දුන්න ඉලක්කය. දුන්නා හම්බ කරන්නේ කියලා රුපියල් බිලියන තුන්සිය හතලිස් හතරක් වර්ෂ අවසානයේ කියද එකවල්ල තියෙන් දෙසිය අසු හතයි ඒ කියන්නේ බිලියන පනස් හතක් ඒ කියපු ඉලක්කෙන් අසාර්ථක වෙලා තියෙන ඒවා අපි එකෙන් එක ගන්න පුළුවන් ඉන්කම් ටැක්ස් එක ගත්තොත් බිලියන පනස් හතක් අඩුයි වැට් එක ගත්තොත් බිලියන හතලිස් පහක් අඩුයි නේෂන් බිල්ඩින් ටැක්ස් එක ගත්තොත් බිලියන දහයක් අඩුයි සම්පූර්ණ සමස්තයක් ගත්තහම බිලියන 121ක් අඩුයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊගාවට බලමු අපි රේගු දෙපාර්තමේන්තුව රේගු දෙපාර්තමේන්තුවේ ඉලක්කය මොකද්ද ඉලක්කය දුන්නා ඉම්පෝට් ඩියුටි ඉලක්කය 150යි බිලියන 158යි හම්බුනේ කීයද 89යි ඒ කියන්නේ බිලියන 69ක රික්තයක් තියෙනවා
ඔඩර් ප්ලීස් මෑත්වේ නියෝජ්‍ය කාර්ක සභාපතිතුමා මුලා සෙන්ඩ පැමිණිය යුතුයි
සභාපතිතුමනි එතකොට බලන්න වැට් එක 188ක් බලාපොරොත්තු වුණා හම්බුනේ 161යි මේ විදිහට ගත්තාම මුළු ඉලක්කෙම්ම 964ක් බලාපොරොත්තු වෙලා අන්තිමට ආවේ 841යි ඊගවට බලන්න සුරාබදු වලින් බලාපොරොත්තු වෙනවා බිලියන 115ක් ලැබුණේ 104යි එතකොට මේ විදිහට අපි ගත්තහම මේ රටේ ආදායම කොයි විදිහේ ප්‍රක්ෂේපණ කරත් කොයි විදිහට බලාපොරොත්තු වුණත් මේ ඉතිහාසයේ අපිට පේන්න තියෙන්නේ ඒ ඉලක්ක වලට යන්න බැරි වෙලා තියෙනවා. මේ මගේ සංඛ්‍යාලයක නෙමෙයි. තමුන්නාසලා විසින්ම මේ අයවැයට ඉදිරිපත් කරපු කරුණාකරලා මේක බලන්න ෆිස්කල් මැනේජ්මන්ට් රිපෝට් 2019. ඒ එකම ඉලක්කයකටවත් ගිහිල්ලා නැහැ ආදායම් ඉලක්කයකට. අපේ හිතවත් ලක්ෂ්මන් කිරියල්ල මහත්තයා මේක දන්නවා මොකද ඉලක්ක වලට ගියේ නැත්තම් ඒ බාරගත්ත වැඩවලට ගෙවන්න බෑ අපිට. තමුන්නාස උදට දන්නවා හැමදාම කොන්ත්‍රාත්කාරයෝ එනවා මේ කරපු වැඩවලට අපිට සල්ලි ගෙවන්න කියනවා ඒකට මුදල් නැහැ ඒක වෙන්න තියෙනවා මේ අපේ ගිය අවුරුද්දේ ආර්ථික ක්‍රියාවලිය පිළිබඳ විමර්ශනේ සම්පූර්ණයෙන් කන්ස්ට්‍රක්ෂන් සෙක්ටර් එක ඉදිකිරීමේ ක්ෂේත්‍රය බැහැලා ඉදිකිරීමේ ක්ෂේත්‍රයෙන් අපේ ආර්ථිකයට දිය යුතු ඒ සේවය ඒ දිය යුතු ඒ අයගේ සලාකය දෙන්න බැරි වෙලා තියෙනවා මොකද ඒ ආදායම ලැබෙන්නේ නැහැ ආදායම ලැබුණ නැතුනම ඇමතිවරුන්ට ඒ ප්‍රතිපාදන හරියට හසුරුව ගන්න බෑ ඊට පස්සේ මොකද වෙන්නේ ඒ ක්ෂේත්‍රයේ කඩා වැටෙනවා ඒකයි වෙලා තියෙන්නේ ඒකයි ඇත්ත මේකට එක හේතුවක් තියෙනවා ඔබතුමාලා පිළිගන්න ඕනේ හේතුව ඒ ආර්ථික ක්ෂේත්‍රයේ ඉන්න සියලු දෙනාම එකට වැඩ කරන්නේ නැහැ. ජනාධිපතිතුමා, අගමැතිතුමා, අදාළ ඇමතිතුමා, භාණ්ඩාගාරයේ ලේකම්තුමා, ඒ වගේම දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ලේකම්වරුන්, රජයේ සේවකීන් මේ වගේ ආර්ථික අර්බුදයක් තියෙන අවස්ථාවේ ඒගොල්ලෝ එකට වැඩ කරන්න ඕනේ, අත්වල් බැඳගෙන වැඩ කරන්න ඕනේ. එහෙම වාතාවරණයක් පහුගිය අවුරුදු 4 තුලම මම කියන්න කනගාටුයි මේ රජයට ක්‍රියාත්මක කරන්න බැරි වුණා. අපි වෙන මත දරුවත් කියන්න ඕනේ පහුගිය රජය තුල. ඒ අංශය එකට වැඩ කරා. ජනාධිපතිතුමා, අගමැතිතුමා, මුදල් ඇමතිතුමා, විශේෂයෙන් භාණ්ඩාගාරයේ ලේකම්තුමා පිවිජ අසුන්දර මැතිතුමා එතුමාට ඒ කාර්යභාරය හරියට පවරලා තිබුණා. ඇමතිවරු එකට වැඩ කරා. අන්තිමට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වුණා. මේ රජයේ තියෙන ලොකුම දුර්වලතාවය තමයි එක එක්කෙනා එක එක පැත්තට අදිනවා. එකකට එක හරියට වැඩ කරන්න බෑ. මගේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ආපු නිසා මට කොල්ලුවිඳ ආදි සිල්වා තමයි කිව්වේ මේක ඔලු තුනේ බූරුවන්ගේ වැඩ කටයුතු කියලා. බලන්න අපේ හිතවත් ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා වෙලාවක ඔබතුමාට ඒ බලතල දෙන්න. ඒක ක්‍රියාත්මක කරගෙන යනකොට තව කෙනෙකුට දෙන්න. එයා කරගෙන යනකොට ඒ බලතල තව කෙනෙකුට දෙනවා. පුළුවන් ද ඔහොම කරන්න? ඔබතුමාම කල් මම මේ අවංකව කතා කරන්නේ. මොකද අපිත් ඒ කැබිනට් වල හිටියා. මම මේ වගකීමෙන් බිඳෙන්න කියනවා නෙමෙයි, අපේ රට ගැන කල්පනා කරලා මම මේ කියන්නේ. මුදල් ලැබුත වෙලත් හිටියා. ඒ කණ්ඩායම එක ස්වරයකින් ගායනා කරේ නැත්නම් මේ සංගීතය ඉතාම අමිහිරි සංගීතයක් තමයි අපිට නිෂ්පාදනය කරන්න වෙන්නේ. ඒක තමුසලාසලා දන්නවා. මොකද මේක එක්කෙනෙක් එක සංගීතයක් කියනවා, තව එක්කෙනෙක් තව ස්වරයකට කියනවා, තව එක්කෙනෙක් තව තාලයකට කියනවා. අන්තිමට අපිට දිල් තොවිලයක් නටනවා වගේ තමයි අපිට අහන්නේ. ඉතින් මේක නවත්තන්න ඕනේ. ඔබතුමා මම කල්පනා කරලා බලන්න, අවංකව කල්පනා කරලා බලන්න, ඔබතුමාට වැඩක් කරන්න ඉඩ දුන්නාද? දැන් බලන්න මම ඔබතුමයි මායි අපි ඉතාම SB අමතුමයි ආදරය කරන මේ කොළඹ නුවර මාර්ගයේ මට මතකයි ඔබතුමා විරුද්ධ පක්ෂයේ අවුරුදු 5-7 බැලුවොත් වැඩියම කියලා තියෙන්නේ නේද ලක්ෂ්මන් අමතුමා? මේක කරන්නේ නැත්තේ ඇයි? ඉක්මන් කරන්න, ප්‍රමාද කරන්න එපා. දැන් අද මොකද වෙලා තියෙන්නේ? ඔබතුමාට මේක පරිපාලනය කරන්න දුන්නද? කරගෙන යනකොට මේක කෙනෙකුට දුන්නු. එයා ඒක කරගෙන යනකොට වෙන අදහසක් දානවා. අද තුන්වැනි හදියර ගැන නැවත විමර්ශනය කරමු. ඉතින් පාර හදලා නැහැ. අවසානයේ ඔබතුමාගේ ඔටුන්නේ තිබුණ ප්‍රධාන මාණික්‍ය තමයි මේ උඩරට පාර. ඒ ඔටුන්න බලඳ ගන්න දුන්නේ නැහනේ. බුරුද මං කියන්නේ දුන්නේ නැහැ. ආ
සෙක්ෂන් 2 රිෆ් ෆ්‍රම් ඊරිගම කුරුණෑගල ජස්ට් බ්‍රීෆ් යූ. දෙවනි අධියර
ඒක මම ඔබට
නෑ ප්ලීස්. දෙවනි අධියර මීරිගම ඉඳලා කුරුණෑගල දක්වා මේ අවුරුද්දේ අගෝස්තු මාසෙට ඉවර වෙනවා.
හැබැයි මේක
ඒක උනේ අපි ඒක දේශීය කොන්ත්‍රාත් කරවන්න දුන්නා.
ඔව් මම දන්නවා. අපි අපි කාලේ ගන්නවා. අපි දන්නවා ඒක දන්නවා මම දන්නවා. නමුත් මං කියන්නේ තාම ඇරලා නෑ වැඩේ නෑ.
අගෝස්තු
මාසෙට ප්ලීස්. ආ ඔව් මාර
අගෝස්තු මාසෙට පස්සේ
ඒක දන්නවා ඒක ඒක
උගර යන්න අලුත් පාරක් තියෙනවා. දකුණු අධිවේගී මාර්ගයේ අවුරුදු 10ක් ගත්තා.
ඔබතුමාගේ වෙලාවේ කියන්නේ ඒක හෘද සාක්ෂියට අනුකූලව කතා කරන්න. දැන් වෙලා තියෙන්නේ ඔබතුමාට දීලා තියෙනවානේ කාඩ් පැක් එක ගහන්න මේකේ. හැබැයි බලපුවාම ඒ ඔක්කොම ඉන්නේ බූරුවෝ. කාඩ් වල ඉන්නේ ඔක්කොම බූරුවෝ. රජවරු නෑ. ඔක්කොම දෙකේ කොලේ. ආසියා නෑ. ඔක්කොම ඉන්නේ හෘද බූරුවෝ. ඉතින් කොහොමද මේ හොඳ කාඩ් ගහන්නේ? නෑ ඒක තමයි වෙලා තියෙන්නේ. හරිද? ඔක බූරුවෝ. ඒ දින කුට්ටම කොච්චර ඇනුවත් අන්තිමට ඉන්නේ බූරුවෝ. ඉතින් කොහොමද කරන්නේ? ඉතින් එන්නේ ඒක තමයි தત્වේ. දැන් ඊගාවට බලන්න ඕනේ තමුන්නාසයට මම කියන්න කැමති බලන්න මේ පාර ගැන. ප්‍රතිපත්ති වැරද්දක්. OCH එක, Outer Circular Highway එක නේද දිනේශ අපතුමා? ඒක කරපු මිනිසුන්ටම බාර දුන්නා ස්ටේජ් එක, පළවෙනි ස්ටේජ් එක. ඔබතුමාට කිව්වේ නැහැ නේද බාර දෙනකොට? ඔබතුමාට කියන්නේ නැතුව බාර දුන්නා. අපි දන්නවා කවුද ඒ తీන්න ගත්තේ කියලා. ඉතින් ඒ මිනිස්සු මොකද කරන්නේ? OCH එක ඉවර කරන්න බලාගෙන ඉන්නවද එවැනි පියවරට යන්න? ඒගොල්ලගේ උපකරණ ගියේන්නේ නැහැ. OCH එක එතන හිර කරගෙන ඉන්නවා. ඒකත් වෙලාවට දුන්නේ නැහැ. වැරදි ප්‍රතිපත්ති. ඇමතිතුමාගෙන් ඇහුවේ නැහැ. ඕන අයට කොමිටි දාලා ඒ පළවෙනි පියවර දුන්නා. OCH එක කරපු මිනිසුන්ටම පළවෙනි පියවර දුන්නා. එතකොට ප්‍රමාද වුණා. ඒක කරගන්න බැරි වුණා. ඊගාවට මම තව දෙන්නා තමුන්නාසයට. කරුණාකරලා බලන්න. දැන් බලන්න මේ වර්ෂයේ අයවැය. බලන්න අයවැය පරතරය. මේ සංඛ්‍යාලයේ කර තමුන්නාසලාගේ මේ මං දැන් පෙන්නුවා මේ සංඛ්‍යාලයේ කරන අහස් මාලිගාවේ සංඛ්‍යාලයක. අහස් මාලිගාවේ සංඛ්‍යාලයක ගිය වර්ෂේ මම පැහැදිලිව දැන් සංඛ්‍යාලයකට අනුව පෙන්නුවා. දැන් මේ අවුරුද්දේ මේ ව්‍යාජ සංඛ්‍යාලයක යටතේ වුණත් විශාල පරතරයක්. දැන් බලන්න මේ අවුරුද්දේ තමුණාන්සලාගේ ඒ සම්පූර්ණ ආදායම රුපියල් බිලියන 2,464. එතකොට වියදම කීයද? වියදම බිලියන 3,149යි. ඇත්ත වශයෙන් මේ සංඛ්‍යාවලින් දිහා බලපුවහම අපේ සම්පූර්ණ ආදායම යන්නේ පුනරාවර්තන වියදම් හැටියට. පුනරාවර්තන වියදම් ඇවිල්ලා 2,415යි. එතකොට සම්පූර්ණ ආදායම 2,464යි. දැන් එතකොට පුනරාවර්තන මොනවද? පඩිනඩි ගෙවන්න, පෙන්ෂන් ගෙවන්න, පළාත් සභාව වලට ගෙවන්න, ඒ වගේම පොලි ගෙවන්න සහ ට්‍රාන්ස්ෆර්ස්, සබ්සිඩීස් ඇන් ට්‍රාන්ස්ෆර්ස්. මේවා ටික කරපුවාම සංවර්ධනයට සතයක්වත් ඉතිරි වෙලා නැහැ. සංවර්ධනය සඳහා වෙන් කරලා තියෙන මුදල් ප්‍රමාණය අපි බලමු. සංවර්ධනයට ඇවිල්ලා තියෙනවා පබ්ලික් ඉන්වෙස්ට්මන්ට් ඇවිල්ලා බිලියන 756යි. බිලියන 756යි අපේ පුනරාවර්තන වියදම් 2415යි. එතකොට මේකේම පේනවනේ, මේක සාමාන්‍යයෙන් කෙයාර් ඇන් මේන්ටනන්ස් ආණ්ඩුවක්. එදිනෙදා වැඩ කරගන්න තමයි මේ සල්ලි වෙන් කරලා තියෙන්නේ. සංවර්ධනයේට මුදල් නැහැ. එතකොට අපේ සම්පූර්ණ ආදායම, ඒකත් අපි මේ වැඩියෙන් තක්සේරු කරලා ඒ ආදායමෙන් අපිට පුනරාවර්තන වැඩවලට විතරක් වියදම් කරන්න සල්ලි තියෙනවා නම් ඉතුරු වැඩ කරන්න ණයවලට යන්න ඕන. ඉතියේ තමුන්නාතිලා හොඳට දන්නවා, මට වඩා ලක්ෂ්මන් කිරියල්ල ඇමතුමා දන්නවා මේ ණය ගන්න කොයි තරම් අමාරුද කියලා. අවුරුදු ගාණක් කතා කරන්න වෙනවා. ඒ රටවල් තම තමන්ගේ කොම්පැනි වලට දෙන්නේ කියලා බලපෑම් කරට. ඉතින් මේ ප්‍රක්ෂේපණය කරපු මේ හිතපු සංඛ්‍යාලේඛන අපට ලැබෙයි කියලා හිතා ගන්නවා. ඒ විදිහටම දැන් වෙන්නේ අන්තිමට මේ සල්ලි ඔක්කොම යන්තම් එදිනෙදා නඩත්තු කටයුතු වලට විතරයි යොදා ගන්න වෙන්නේ. මේක මම තමුන්නාසලට විතරක් වැරද්දක් කියන්නේ නැහැ. මේක අපේ ආර්ථිකයේ තියෙන නිදන්ගත ප්‍රශ්නයක්. අපි සල්ලි ඔක්කොම එකහු කරලා අන්තිමට ඒක එදිනෙදා නඩත්තු කරන්න විතරයි ඒ සල්ලි වල වටිනාකම තියෙන්නේ. ඉතින් මේකට අපි ඔක්කොම එකහු වෙලා මේ පැත්ත මේ පැත්ත කියලා හිතන්නේ නැතුව යම් කිසි විසඳුමකට යන්න ඕන. නැත්තම් මේ පැත්තෙන් ඇවිල්ලා ඔතන ඉඳගත්තත් ওই ප්‍රශ්නෙට මූණ දෙන්න සිද්ධ වෙනවා. නමුත් එකක් මම කියන්න ඕන. රටේ අස්ථාවර භාවයක් තියෙනවා නම්, මතභේද තියෙනවා නම් ආයෝජනය හම් වෙන්නෙත් නැහැ. ඒ වගේම ණය ගන්නත් අමාරු. දැන් අපි ඇත්ත කතාව බලමු. අද බලන්න චීන ණය. දැන් ඔක්කොමලා කියනවා චීන උගුලට හිර වෙලයි චීන ණය. නමුත් ඇත්ත වශයෙන් ලංකාවේ අපි වැඩියම ණය වෙලා තියෙන ජපානයට. චීනෙට නෙමෙයි. නමුත් ඒවා වුණත් අලුත් ණය දෙන්නේ නැහැ නේද? very slow. අලුත් ව්‍යාපෘති වලට චීනය පවා. පහුගේ රජයේ කාලේ මම කියන්න කැමති, මමත් මුදල් ඇමතු වෙලා හිටියා. දීර්ඝ කාලේ මුදල් අමාත්‍යාංශයේ හිටියා. අපිට මාස දෙකෙන් තුනෙන් ඒ ණය ගන්න පුළුවන් වුණා. නමුත් ඒගොල්ලොත් බලනවා හැමදාම ඒගොල්ලන්ට බනිනවනම්, හැමදාම ඒගොල්ලෝ හොරු කියලා කියනවනම්, දූෂණය කරා කියලා කියනවනම්, ඒ මිනිස්සු ඒ ආණ්ඩුවටම ණය දෙයිද? දෙන්නේ නැහැ. එහෙනම් අපි මේක ජාත්‍යන්තර මුදල් පරිහරණය කියන එක නිකන් ආවට ගියාට ප්‍රාදේශීය සභාවක මුදල් පරිහරණය කරනවා වගේ කරන්න බෑ. ඒක තරා ගැඹුරු දෙයක්. අද ලෝක ආර්ථිකය ඉතාම අමාරු තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ. දැන් බලන්න ඉස්සර මම කියන්න කැමති තමුන්නාදලා කොච්චර විවේචනය කරත් අපි එකට ඉන්න කාලේ ලංකාව අංක එකට නැත්තම් දෙකට ආර්ථික වර්ධනය තිබුණා මේ කලාපේ. අද අපිට පල්ලෙහාින් ඉන්නේ අෆ්ගනිස්තානයේ විතරයි. දකුණු ආසියාවේ තියෙන රටවල් වල පහළම මට්ටමට වැටිලා තියෙනවා ලංකාවේ ආර්ථිකය. ඉතින් මේ යථාර්ථය මොකද? එකමුතු භාවයක් නැහැ. තමුන්නාසලට මම කියන්න කැමති විශේෂයෙන්ම දැන් අපි කියමු විදුලි බල ඇමතිතුමා තීරණයක් අරගෙන එළියට එනකොට එයාගේ තීරණයත් එක්ක දැනුම් දෙන්නේ මොකද්ද? ආණ්ඩුවේම ප්‍රබල ඇමතිවරයෙක් කියනවා මේක වැරදි වැඩක් කියලා. මේකට මං වෙනම කැබිනට් පත්‍රිකාවක් දැම්මයි කියලා කියනවා. එතකොට ආයෝජ්‍ය කෙවෙයිද? ওই විශාල දැන් තමුන්නාසලට අර්බුදයක් තියෙනවා. විශේෂයෙන්ම මේ LNG බලාගාරය ගැන තාම තීරණ කළා නැහැ. ඒ කුට්ටමෙන් කොයි බූරුවා එළියට අදිනවද කියලා තාම තීරණ කළා නැහැ. දැන් ඕක අවුරුදු 4ක් මේ රටේ එකම බලාගාරයක් හදන්න බැරි වුණා. අපේ විදුලි නිෂ්පාදනය වැඩි කරගන්න බැරි වුණා. මට කියන්නේ එක බලාගාරයක් තමුන්නාසලා හදපු මට කියන්න එක විදුලි නිෂ්පාදනය කරන ආයතනයක් හදපු පුද්ගලික අංශයෙන් හැදුවෙත් නැහැ රජයෙන් හැදුවෙත් නැහැ. එතකොට කොහොමද මේවට මූණ දෙන්නේ දැන් දැන් මේ නියගයක්. තව විනාඩි 5යි මං ගන්නේ. මේ නියගයක් එනවා.
නෝ නෝ.
ඒ හින්දා කරුණා කරලා මං තව
කරමන්ත්‍රීතුමා
වෙලා නැති නිසා මම
කවුරුත් වෙලාව කණ්ඩ පුළුවන්ද? ඔව්. කවුද නම දියන්?
අපි තව විනාඩි 5ක් දෙන්නකෝ. දැන් අනිත් එක අපි අනිත් එක අපි මතක තියාගන්න ඕනේ ඉතාමත්ම අවශ්‍ය දෙයක් තමයි අලුත් ක්‍රමයකට මේ අපේ ආර්ථිකය තියෙන එක දැන් බලන්න තමුන්නාන්සලාගේ සංඛ්‍යාලේඛන වලින්ම තියෙන පරස්පර විරෝධය දිය ගිය සැරේ 2017 වාර්තාවේ කියනවා අපේ ආර්ථිකය පල්හැට බැස්සුවේ කෘෂිකර්මයේ පහළට ගිය නිසා. අපිත් පිළිගන්නවා ඒ කාලේ නියගයක් තිබුණා 2017 වී නිෂ්පාදනය පහළටම බැස්සා. දැන් ඒ කටින්ම කියනවා 2018 නම් බොහොම හොඳයි අපිට වාර්තාගත අපේ හිතවත් ඇමතිතුමත් කියලා තියෙනවා වාර්තාගත අසැන්නක් තිබුණා. එහෙමනම් එතකොට අපේ ආර්ථික අපේ පර්ෆෝමන්ස් එක අපේ ක්‍රියාවලිය තව ඉහළට යන්න එපා. ඉස්සර ගිය සැරේ අපේ ආර්ථිකයේ පල්ලෙහැට බහින්න හේතුව කෘෂිකර්මයේ පහළට බැස්සා නම් මේ සැරේ කෘෂිකර්මයේ ඉහළට නගිනකොට අපේ ආර්ථික වර්ධනයක් නගින්න ඕනේ. එහෙම නැත්නම් මෙතන මේ සංඛ්‍යාලේඛන වල ප්‍රශ්නයක් තියෙනවා නැත්නම් ක්‍රියාශීලීභාවයේ ප්‍රශ්නයක් තියෙනවා. මේ අවුරුද්ද හොඳයි. අපි දන්නවා මේ මහ කන්නේ හොඳ අස්වැන්නක් එනවා. නමුත් ඒකවත් හරියට අරගෙන ගොවියට සාධාරණ මිලක් ගෙවලා බෙදා හරින්න පුළුවන් තත්ත්වයක් තාම නැහැ. දැන් මේ වට්ටක ගෙඩියවත් බෙදා ගන්න බැරි රටක්. අද ගිහිල්ලා බලන්න දබුල්ලේ. තමුල්ලාස්ලාගේ නියෝජ්‍ය අමතුමත් එන්නේ දබුල්ලේ. අනුරාධපුරෙන් නෑ දබුල්ලේ. අලු විහාරේ. වට්ටක්ක ගොඩ ගහලා. වට්ටක්ක ටික විකුණ ගන්න බෑ. ගොවියගේ මොකද්ද තියෙන වැරද්ද? ඒ මිනිස්සු වවලා තියෙනවා. කැකිලි වවලා තියෙනවා. වට්ටක්ක වවලා තියෙනවා. පිපිඤ්ඤ වවලා තියෙනවා. අද වියලි කලාපේ ඉතාම හොඳට එළවලු අවලා තියෙනවා බෙදා ගන්න විදිහක් නැහැ. ඉතින් මේවා ඇද ඇද ඉන්න බෑ කොමිටිපත් කරලා අරවම වගලා හරියන්නේ නැහැ නේ තීන්දුව ගන්න ඕනේ. දැන් මේ ආහාර මිලදී ගැනීම සහ බෙදා හැරීම පිළිබඳ මොනවද කරලා තියෙන්නේ? ඒ කිසිදයක් කරලා නැහැ. ඉතින් කරුණා කරලා මම අවසාන වශයෙන් කියන්න ඕනේ මේ විදියට මේ පරණ විදියට ඒ පැත්තටත් බෑ මේ පැත්තටත් බෑ. මම මේක එක පැත්තකට විතරක් නෙමෙයි අපේ පැත්ත මේ පැත්තටත් අපි කියන්න ඕනේ. මේ විදිහට හැම අවුරුද්දෙම අපේ පුනරාවර්තන වියදම් වැඩි කරනවා. මිනිසු දිගට අහලාට බදව ගන්නවා. තව තව ප්‍රදානයන් දෙනවා ඡන්ද දිනන්න පුළුවන් කියලා හිතාගෙන ඊට පස්සේ කරන වැඩේ ණය ගන්න යනවා වෙන රටවල් වලින්. ඒ ගානට ණය දෙන්නේ නැහැ. එතකොට පොලි අනුපාතය වැඩි වෙනවා. සමහරට හම්බ වෙන්නෙම නැහැ. රට අවුරුද්දෙන් අවුරුද්ද අර්බුදයට යනවා. අවසාන වශයෙන් මම තමුන්නාසලට කියවන්න කැමතියි ඉතාම දක්ෂ විශේෂඥෙක් අපේ SB මායි අපි හොඳ දන්නවා අපිට විද්‍යෝදේ ඉන්න කාලේ ප්‍රොෆෙසර් W.A. විජේවර්ධන. ඉතාම මං හිතනවා ලංකාවේ ඉන්න ඉතාම ප්‍රායෝගික දක්ෂ අර්ථශාස්ත්‍රඥ. මොනවද එතුමා අවසානයේ කියන්නේ මේක ලියා ගන්න ඕගොල්ලෝ. Thus offering free goodies is a poor way of helping the poor. But it brings in the adverse consequence of misallocating resources from investment to unproductive consumption. Studies on growth dynamics in Sri Lanka have revealed that the main driver of economic growth in the country has been the accumulation of capital arising from high investments supported by increases in productivity. A budget aiming at winning elections by offering free goodies to people will impede both capital formation and improvement in productivity. So I recommend that to my friend, the Honorable Minister of Finance, while wishing him all the best. He has made a good contribution to this country for the last 30 years. I wish he would read Mr. Vijayawardena and try to take this economy on a sensible path. Thank you.
Thank you, Honorable Government Chief Whip.
ගරු කාර්ක සභා සභාපතිතුමනි, අපේ මුදල් ඇමතිතුමා දින කීපයකට පෙර ඉදිරිපත් කරපු අයවැය ලේඛනයේ පිළිබඳව මේ උත්තරීතර සභාවේ පක්ෂ විපක්ෂ අදහස් වලින් උණුසුමව පවතිද්දී අද දවසේ විවාදයට ආණ්ඩු පක්ෂයේ වෙනුවෙන් ආරම්භයේදීම රජය වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට මට අවස්ථාවක් ලැබීම ගැනත් හිටපු මුදල් ඇමතිවරයෙක් වෙච්ච අපේ ආචාර්ය අමුණුගම් මැතිතුමාගේ කතාවෙන් පස්සේ අදහස් ස්වල්පයක් ප්‍රකාශ කරන්න ලැබීම ගැනත් මම අතිශයින් සතුටු වෙනවා. ගරු කාරක සභා සභාපතිතුමනි, මංගල සමරවීර මුදල් ඇමතිතුමා ඉදිරිපත් කරපු මේ අයවැය පුරාම මංගල කාරණා සුභ කාරණා රැසක්ම ඇතුළත් කර තිබීම ගැන අපි එතුමාට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ගරු සභාපතිතුමනි, අපේ දක්ෂිණ ලංකාවෙන් බිහිවෙච්ච මේ මුදල් ඇමතිතුමා ඉදිරිපත් කරපු මේ අයවැය මුළු මහත් ජන සමාජයේම වෙලාගත්ත ඉතා තීක්ෂණ සහ සූක්ෂම අයවැයක් කියලා මම බය නැතුව ප්‍රකාශ කරන්න කැමැතියි. සභාපතිතුමනි, සමහරු කියනවා එතුමා ඉදිරිපත් කරපු මේ අයවැය ඡන්ද දිනන්න හදපු ඡන්ද අයවැයක් කියලා. මං කියනවා එක පැත්තකින් ඒක ඌ කියලා. මේක රටක් දිනවන ඡන්දක් දිනන මුළු මහත් ජන සමාජයේම ජයග්‍රහණය කරවන අයවැයක් තමයි මංගල සමරවීර ඇමතිතුමා මේ පාර ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක ඉස්සරහට තමුන්නාන්සේ අපි කාටත් දැක ගන්න ලැබෙයි. එක්සත් ජාතික පෙරමුණේ අපි වචනවලට සීමා වෙච්චේ නැති, එවැගේම පම්පෝරිවලට සීමා නොවිච්ච අයවැයවල් ඉදිරිපත් කරන්න බොහෝ අවස්ථාවල වග බලාගෙන තිබෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් සමහර උදවිය මේක සිහින හැටියටම පෙන්වන්න හදනවා. නමුත් අපි එහෙම ආණ්ඩුවක් නෙමෙයි. අවුරුදු 4කට ඉස්සෙල්ලා අපි රාජ්‍ය සේවකයාගේ වැටුප රුපියල් 10,000කින් වැඩි කරලා පෙන්නපු ආණ්ඩුවක්. ඒ ආණ්ඩුව විසින්ම දැන් අවුරුදු 4කට පස්සේ නැවත වතාවක් රාජ්‍ය සේවකයාගේ වැටුප රුපියල් 2,500කින් වැඩි කරන යෝජනා කරලා තිබෙනවා. එතකොට ප්‍රායෝගිකව පෙන්නලා පඩි වැඩි කරලා පෙන්නපු ආණ්ඩුවක් තමයි මේ අයවැයේ මේ යෝජනාවල් ඉදිරිපත් කරලා තිබෙන්නේ. දැන් සමහරු මේ වහනකොට කියන්න පටන්ගෙන තියෙනවා එදා රාජපක්ෂ පාලන සමයේදී පාලකයෝ සවලෙන් බෙදාගෙන පුංචි මිනිහට කං හැන්දෙන් බෙදවා කියන කතන්දර දැන් කතා කරන්න පටන්ගෙන තිබෙනවා. එනිසා නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, මේක ජනතාවගේ සකල සර්වාංගයටම දැනෙන අයවැයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම ජාතික ආර්ථික දේහයට වැළඳුණු රෝගවලට විශේෂඥ ප්‍රතිකාර ලබා දෙන්න සමත් වෙච්ච අයවැයක් හැටියටත් අපි මේක දකිනවා. මේ ඔක්කොම කරද්දි විරුද්ධ පක්ෂයට අපි යම් යම් දේවල් සිහි කැඳවීමටත් මේ විවාදී අවස්ථාවක් කරගත යුතුව තිබෙනවා. බොහෝ දිනකට ඒ කාලේ අමතක වෙලා වගේ දැන් කතා කරනවා. දැන් අපි එදා 2015දී බාරගත්තේ මොන වගේ රටක්ද කියන එක අපිට දැන් මතක් කර දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. ගිනිපොලි ණය උගුලකට මුළු රටම හිර කරලා ඊනියා ආශ්චර්ය සංවර්ධනීය මාෆියාවෙන් මුළු රටම හිර කරලා හරියටම කියනවා නම් සභාපතිතුමනි, අර බ්ලූ මැන්ඩල් කුණු කන්ද වාගේ දුගණ හමන කඩා වැටෙන ඔන්න මෙන්න ආර්ථිකයක් තිබුණු රටක් තමයි අපි බාරගත්තේ කියන එක අපිට අමතක කරන්න බෑ. එදා GSP සහනේ අහිමි වෙච්ච රටක් අපි බාරගත්තේ. අද මේ විවිධ චෝදනා පෙන්නලා දෙන උදවියට ඒව මතක නෑ. ඇඟලුම් කර්මාන්ත ශාලා එකින් එක වෙහිගෙන යන කාලයක් එදා තිබුණේ. ඇඟලුම් කම්මල්වල සේවකයෝ තමන්ගේ අර්ථසාධක අරමුදලට තට්ටු කරන්න හදනකොට ඊට විරුද්ධව පාරට බැස්සහම යකඩ පොළු පහර වලින් පහර දීපු හැටි, අර රොෂෙන් චානකල වගේ අය වෙඩි උණ්ඩවලට ජීවිත පූජ කරපු හැටි අපට මතකයි තාම. ඉන්ධන සහනාධාරය ඉඳලා පාරට බැස්සහම වෙඩි තියලා දීවරයෝඝාතනය කරපු කාලයක් තිබුණි. බොන්න වතුර ඉල්ලලා රතුපස්සල මිනිස්සු පාරට බැස්සහම විභාගේ ලියන්න හිටපු අහිංසක පාසල් දරුවන්ට පවා වෙඩි තිබ්බා.
ජීවිත දෙක තුනක් උදුරගත්ත ආණ්ඩුවක් තිබුණු කාලෙකයි අපි මේක බාරගත්තේ කියන එකත් මට මතක් කරන්න වෙනවා. DSP තහනම විතරක් නෙමෙයි සභාපතිතුමනි, මත්සේ තහනම කියන තොණ්ඩුවත් අපේ රටට වැටිලායි තිබුණේ. අපි ඒව ඉවත් කරගත්ත නිසා අද දීවරීන්ට, බෝට්ටු හිමියන්ට, ඒ වගේ විවිධ පුජ්‍යලීන්ට විශාල ප්‍රතිචාර ප්‍රතිලාභ අත්කර දෙන්නත් මේ කෙටි කාලය ඇතුළත අපේ රජය සමත් වෙලා තිබෙනවා. ගරු කාරක සභා සභාපතිතුමනි, මේ කාරණා අතරේ මම තවත් සුවිශේෂ කාරණයක් මතක් කරන්න කැමැති. දැන් ඒ කාලේ දේශපාලන වේදිකාවල අපිට නිතර ඇහුණු කතන්දර තිබුණා. වේදිකාවක් වේදිකාවක් ගානේ ජාත්‍යන්තර විදුලි පුටුවක් ගැන කතා කරා. ඔන්න විදුලි පුටියට ගෙනියන්න හදනවා, මෙන්න ගෙනියන්න හදනවා කියලා මාව පෙන්නුවා බිල්ලෝ. අපිට මතකයි සමහර නායකයෝ පපුවට ගහගත්ත විදුලි පුටුවට යන්න වෙනවා කියලා. හැබැයි මං කියන්න කැමති, අපි ඒ අය සියලු දෙනාමත් අපේ රණවිරුවොත් මේ විදුලි පුටි කියන කතන්දර වලින් සියල්ලගෙන්ම බේරගත්ත පමණක් නෙමෙයි, අද වෙනකොට විදුලි පුටුව කියන වචනය අපේ දේශපාලන ශබ්ද කෝෂයෙන් මුළු මලින්ම ඉවත් කරන්න අපි කටයුතු කරලා තියෙනවා කියන එකත් මං කියන්න කැමතියි. නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, මේ අයවැය යෝජනා මගින් රණවිරුවන් කෙරෙහි සුවිශේෂ අවධානයක් මුදල් ඇමතිතුමා යොදා තිබීම ගැන, යොමු කර තිබීම ගැන අපි එතුමාට අපේ විශේෂයෙන්ම ගෞරවය පුද කරන්න ඕන. අපිට මතකයි එදා රණවිරුවන්ට සලකපු හැටි. යුද්ධ ඉවර කරපු මහ රණවිරුවා කුදලාගෙන ගිහිල්ලා හිරගත කරපු හැටි. ඒ වගේම අද කිඹුල් කඳුළු හෙලනෝ එදත් රණවිරුවෝ පෙන්න පෙන්න තමන්ගේ දේශපාලන නොහැකියාවල් ඔක්කොම ඒ රණවිරුවෝ මත්තෙන් වහගන්න උත්සාහ කරා. බලයට එන්න හැදිවි රණවිරුවෝ මාර්ගෙන්. හැබැයි ඒ අයට නොපිනිච්ච තැන් මුදල් ඇමතිතුමත් අපේ රජයත් අද රණවිරුවෝ ගැන බලලා තිබීම ගැන අපි විශේෂයෙන් සන්තෝෂ වෙනවා. රණවිරුවන්ගේ ආත්ම ගෞරවය වෙනුවෙන් කටයුතු කරලා තිබෙන ආණ්ඩුවක් මේක. ඔවුන්ට තෘප්තිමත් වෙන්න පුළුවන් විදියට ත්‍රිවිධ හමුදාවට, ඒ වගේම පොලිසියට වැටුප් වැඩි කරපු, ඔවුන්ගේ අවුරුදු ගාණක් විසඳන්න බැරි වෙච්ච දීමනා ගැන බලපු අයවැයක් අපට මේවර ඉදිරිපත් කරන්න ලැබීම ගැන අපි විශේෂයෙන්ම සන්තෝෂ වෙනවා. සෑම ශේෂ්ත්‍රයක් දිහාම බලලා තියෙනවා. රණවිරුවෝ පෙන්න පෙන්න දේශපාලන වාසි ගන්න නෙවෙයි අපේ ආණ්ඩුව කටයුතු කරේ. රණවිරුවන්ගේ වැටුප දීමනා, පොලිස් සේවකයාගේ වැටුප දීමනා වැඩි කිරීම සහ සුබසාධනය ගැන අපේ ආණ්ඩුව කටයුතු කරා. ඒ වගේම සභාපතිතුමනි, මේ අයවැයෙන් පාසල් දරුවෝ දිහා බලලා තිබෙනවා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ කෝටි ගණන් වැය කරලා හැම ප්‍රදේශයකම දෙමහල් තෙමහල් ගොඩනැගිලි විවිධ දේවල් පාසල්වලට ලැබෙන හැටි අද අපිට හැම සතියකම දකින්න ලැබෙනවා. මම සතියකට පාසල් ගොඩනැගිලි දෙක තුන විවෘත කරනවා මගේ මැතිවරණ බල ප්‍රදේශයේ. දැන් ඒවයි ප්‍රතිඵල අපි දකිනවා. සුරක්ෂා රක්ෂණ ක්‍රමයේ හඳුන්වලා දීපු ආණ්ඩුවක් මේක පාසල් දරුවට. කිරිවීදුරුවක් ලබා දෙන්න අවධානය යොමු කරපු අයවැයක් මේක පාසල් දරුවට. වසර 13 දක්වා පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරපු ආණ්ඩුවක් අපේ ආණ්ඩුව. ඉස්සර වගේ ගණිතයේ අසමත් නම් එතනින් හැලෙන්නේ නෑ දරුවා. ගණිතයේ බැරි දරුවට තවත් හැකියාවල් තියෙනවා නම් වෙන විෂයන් වලින් ඉහළටම යන්න පාර කපලා දීපු ආණ්ඩුවක් මේ ආණ්ඩුව. ඒ වගේම පාසල් දරුවන්ට ටැප් පරිගණකයක් ලබා දීම ගැන දැඩි ලෙස අවධානය යොමු වෙච්ච ආණ්ඩුවක් මේ ආණ්ඩුව කියන එක මම කියන්න කැමතියි. නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, ඒ විතරක් නෙමෙයි අපේ හැම පළාතකම දක්ෂ දරුවන්ට හොඳ පාරක් කපලා තියෙනවා මේ අයවැය. සුවිශේෂ දක්ෂතා තියෙන දරුවෝ අපේ ගම්බද පළාතවල අද ප්‍රතිඵල පෙන්නවා. ශිෂ්‍යත්ව විභාගේ ඉඳලා සාමාන්‍ය පෙළ උසස් පෙළ හැම විභාගයකම ගමේ දරුවන්ගේ හැකියාව අද පේනවා. ඒ නිසා හැම පළාතකම දක්ෂ දරුවන්ට ලෝකේ තියෙන ඉහළම විශ්වවිද්‍යාලයකට උනත් යන්නට පුළුවන් විදියට අතහිත දෙන අයවැයක් බවට මේ අයවැය මුදල් ඇමතුමා පරිවර්තනය කරලා තිබෙනවා. ගම්පෙරළිය වැඩසටහන ගැන කතා කරන්න ඕන. දැන් මේ ඔක්කොම සිහින හැටියට දකින්න විපක්ෂය උත්සාහ කරනවා. ඒ අයට හිත හදාගන්න මේක හීන හැටියටම දැක දැක ඉන්න පුළුවන්. නමුත් අද බලන්න ගම්පෙරළිය වැඩසටහන යථාර්ථයක් වෙන්න හැටි. හැම බල ප්‍රදේශයකටම ලක්ෂ 2000යි 3000යි දැන් යෝජනා අනුමතයි වැඩ පටන් ගනිනවා. මේ අය බලයට ඇවිල්ලා නීති විරෝධී ආණ්ඩුව කාලේ ඉස්සෙල්ලම බැලුවේ ගම්පෙරළිය නතර කරන්න. අපි අලි ආවහම පටන් ගත්තේ මෙතනින්. දැන් බලන්න අද ගම්වල පන්සල්වල හාමුදුරුවරු කතා කරන හැටි. අමුණුගම ඇමතිතුමනි මහනුවර වුණත් ගියහම බලන්න ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ කියනවා, දායක සභාවේ මහත්වරු කතා කරනවා, කොයි ආණ්ඩුවෙන්ද ලක්ෂ 10 ගානේ මේ වගේ නිදහසේ පන්සල්වල දිනුනුව වෙනුවෙන් පල්ලිවල දේවස්ථාන වෙනුවෙන් වීදම් කරන්න කටයුතු කරේ කියලා අහනවා. අද ලක්ෂ 10 ගානේ ගම්පෙරළියෙන් දෙන්න පුළුවන් පාසල් පන්සල්වලට. ඒ නිසා හැම අංශයක් ගැනම බලලා තියෙනවා. පන්සල ගැන බැලුවා, පාර ගැන බැලුවා, දරුවෝ ගැන බැලුවා, ඒ විතරක් නෙමෙයි වැඩිහිටියෝ ගැනත් බලලා තියෙනවා. දැන් අපේ ආණ්ඩුව අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග 48ක මිල අඩු කරා. දියවැඩිය පෙත්ත, ප්‍රෙෂර් පෙත්ත, කොලෙස්ටරෝල් පෙත්ත ගන්න මිනිස්සුන්ට විශාල සහනයක් එකකින් අත් වුණා. භාගයට භාගයක් බෙහෙත්වලට වියදම් කරපුවා මාසෙකට අඩු වුණා. එතනින් නවතින්නේ නැතුව අපේ රටට සේවාවක් ඉටුපරපු විශ්‍රාමික වැඩිහිටියෝ ගැන ඉතාමත්ම සානුකම්පිත විදියට බලන්න තරම් ඔවුන්ගේ විශ්‍රාම වැටුපිති වුණු විවිධ විෂමතාවන් ඉවත් කරන්න කටයුතු කරලා මේ අයව ඉදිරිපත් කරන්න මුදල් ඇමතුමාට පුළුවන්කමක් ලැබුණා. එනිසා සභාපතිතුමනි, හැම පැත්තෙන්ම ජනතාවට දැනෙන රටට හොඳ අනාගතයක් උදා කරන ඊළඟ මැතිවරණවලටත් බලපාන අයවැයක් මුදල් ඇමතුමා ඉදිරිපත් කරලා තියෙන කියලා අපිට බය නැතුව කියන්න පුළුවන්. අවසාන වශයෙන් ගරු සභාපතිතුමනි, මේ අයවැය ගැන විවිධ උදවිය කියන කතන්දර අපි අහලා තියෙනවා. මේ සභාවේ දේශපාලන කෝණයෙන් බලලා කරන කතාවල් වලට වඩා මම හිතනවා මේකේ හොඳම විචාරය කියන අහන්න ඕන නම් මේ දවස්වල හොඳම තැන තමයි ගමේ කඩපිල. ගමේ කඩපිලේ මේ අයවැය ගැන ලස්සන ලස්සන කතා කියන මිනිස්සුන්ගේ අවංක අදහස් කතා වෙන තැනක් තමයි ගමේ කඩපිල. විශේෂයෙන්ම මේ කඩපිලට එකතු වෙන හැන්දෑවට හැන්දෑවට එකතු වෙන අය නිතරම කියන කතාව තමයි මේ දවස්වල මංගල මහත්තයා ඉදිරිපත් කරලා තියෙන්නේ අතිවිශේෂ අයවැයක් කියලා බොහොම සන්තෝෂයෙන් කතා කරනවා. ඒ විතරක් නෙවෙයි, වැඩබිමේ අයගෙත් එක කතා කරනකොට මොකද කියන්නේ? ගත් කටටම බොහෝ දෙනෙක් කියන්නේ මේ අයවැය නිකන් එල්ලකිරි වගේ අයවැයක් තමයි මංගල මහත්තයා මේ පාර අපට දීලා තියෙන්නේ කියලා. විවාහ වෙන්න ඉන්න තරුණ තරුණියෙක් එක කතා කරොත්, අලුත විවාහ වෙච්ච තරුණ යුවලක් එක කතා කරොත්, එයාත් කතා කරන්නේ අපේ වාසනාවට මංගල ගෙනත් තියෙන මංගල කිංකිණි අයවැයක් තමයි අපට ලැබිලා තියෙන්නේ කියලා බොහොම සන්තෝෂයෙන් කතා කරන හැටි අපට දකින්න පුළුවන්. පිටරට ඉන්න නොයෙක් දුක්ගැහැට විඳගෙන දරුවෝ දාලා පවුල් ජීවිත අතෑරලා දුක්ගැහැට විඳගෙන පවුලක් නගා සිටීම සඳහා ශ්‍රමය වැය කරන අපේ අහිංසක මිනිස්සු ලංකාවට කතා කරනකොට ගෙවල් වලට කියන්නේ මොකද්ද? මේ අයවැයෙන් පස්සේ අපි ගැනත් බලලා හදපු ටිට්ටොප් අයවැයක් තමයි මංගල මහත්තයා මේ පාර දීලා තින්නේ කියලා බලාපොරොත්තුවක් ඇතුව කතා කරනවා. ඒ නිසා සභාපතිතුමනි, මේ අයවැය හැම පැත්තක්ම ගැන හිතලා ඉදිරිපත් කරපු සාර්ථක අයවැයක් කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. සභාපතිතුමනි, මේ අයවැය ක්‍රියාත්මක වෙනකොට අපේ අමුණුගම් මැතිතුමා දේශපාලන විචාරකීන්ගේ අදහස් ගැන සැලකිල්ලට වාජනය කරා. විවිධ දේශපාලන අදහස් ප්‍රකාශ වෙනවා. නමුත් දේශපාලන විචාරකයෝ මහලොකු දේශපාලන දැනුමක් තියෙන අය විතරක් නෙමෙයි, ගමේ සාමාන්‍ය ඡන්ද රටාව හැසිරෙන විදිය, ආණ්ඩු පෙරලෙන විදිය, ඡන්ද පෙරලෙන විදිය, මධ්‍යස්ථ ඡන්ද හැරෙන විදිය ගැන හොඳ අවබෝධයක් තියෙන සාමාන්‍ය ගමේ මිනිස්සු ඉන්න ඕන තරම්. ඒ මිනිස්සුන්ගේ කියමන් හැමදාම සනාථ වෙලා තිනවා. අවුරුදු ගාණක් කලින් කියන්න පුළුවන් දේශපාලන ඉවක් තියෙන මිනිස්සු ඉන්නවා ගම්වල. අද මේ දේශපාලනය පිළිබඳ අවබෝධයක් තියෙන විචාරකයෝ විතරක් නෙමෙයි, දේශපාලන අවබෝධය තියෙන මිනිස්සු කියන්න පටන් ගෙන තියෙනවා. මේ අයවැය රට පුරා ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තාම ඒකාබද්ධයේ කුඩා කල්ලියට සුදු කොඩිය සැවෙන මුළු රටේම කොලකොඩි ලෙල දෙන අයවැයක් බවට මේක පත් වෙයි කියන වචනේ අද බොහෝ දෙනෙක්ගේ මතය බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා සභාපතිතුමනි,
මම වැඩි වෙලාවක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ අයවැය මෑත කාලේ අපට දකින්න ලැබිච්ච ඉතාමත්ම සමබර හැම ශේෂ්ත්‍රයක් දිහාම බලලා හදපු සාර්ථක අයවැයක් මුදල් ඇමතිතුමා ඉදිරිපත් කරේ කියන එක එතුමාට ගෞරවයක් හැටියට ප්‍රකාශ කරමින්, හැමදාමත් මාතර ප්‍රදේශයේ දකුණු පළාතෙන් මුදල් ඇමතිවරු බිහිවෙච්ච වෙලාවල්වල ඉතා සාර්ථක අයවැයවල් ඉදිරිපත් කරපු බව අපිට මතකයි. මංගල සමරවීර ඇමතිතුමත් ඒ ගණයට එකතු වෙමින් දකුණේ මුදල් ඇමතිවරයෙක් හැටියට ඉතාම සාර්ථක අයවැයක් ඉදිරිපත් කරලා තිබෙනවා එතුමාට අපි සුබපතනවා කියන එක ප්‍රකාශ කරමින්, අපේ පළාත්වලට බලපාන කාරණා රාශියක් ගැන කතා කරන්න තිබුණත් කාරක සභා අවස්ථාවේට ප්‍රයෝජනෙට ගන්න බලාපොරොත්තු වෙමින් මට අවස්ථාව දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පයෙන් මම මේ අවසන් කරනවා.
බොහොම ස්තුතියි.